नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। ज्ञानतोऽहं भिक्खवे पश्यतु आसवानं खयं वदामि नो अजानतो नो अपश्यतु। श्रद्धा संपन्न सत्पुरुष पिंगतुनि මේ වෙලාවේදී සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ සමස්ත ලෝකවාසී සත්‍යයන් කෙරෙහිම මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ සද්ධර්ම සාගරයෙන් ස්වල්ප මාත්‍රයක් හරි ශ්‍රවණය කරගෙන ධර්ම ශ්‍රවණයේ මේ උදාරතර පින්කමක් සිදු කරගන්නට මේ වෙලාවේදී සමස්ත සියලු දෙනාම තම තමන්ගේ චිත්ත සන්තානයන් හොඳින් තැම්පත් කරගෙන මේ දේශනාව කෙරෙහි විමසන නුවණින් යුක්තව අවධානය යොමු කරන්න. වැදගත්ම දෙයක් තමයි මේ බණ අහනකොට ඔබේ විමසන නුවණ ඒ විමසීමක් එක්ක තමයි ශ්‍රද්ධාවත් ගෞරවයත් එක්ක ධර්මශ්‍රවණය කරන්නට ඕන. එතකොට තමයි ඒ නියම ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන්කම තියෙන ධර්මය ඉතාමත් ගැඹුරු ධර්මයෙහි අර්ථය හරියට තේරුම් අරගන්න පුළුවන්කම ලැබෙන්නේ එහෙම විමසන නුවණින් පණ ඇහුවොත් පමණයි. ඒ නිසා හැමෝම ඒ සඳහා උත්සාහවත් වන්නට කියලා මොළවීම සිහිපත් කරනවා. අද පින්වතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ කියන ඉතාමත්ම ගැඹුරු වගේම නිවන් දකින්න බලාපොරොත්තු වෙන අයට බොහෝමත්ම නෙමේ අත්‍යවශ්‍යම වන දැකුම් පරියායක්. බෞද්ධයන් හැටියට පින්වත් ඔබ සියලු දෙනාගේම බලාපොරොත්තුව ඉතා ඉක්මනින් මේ සංසාරයෙන් එතෙර වීම. දන් දෙන්නේ, සිල් රකින්නේ, බණ භාවනා කරන්නේ, මේ ධර්මශ්‍රවණයේ මේ පින්කම් සූදානම් කරන්නේ මේ සියලු දේවල් කරන්නේ නිවන් අවබෝධ කරගන්න ඕන කියන බලාපොරොත්තුවෙන් ඒ ප්‍රාර්ථනා කරනවා. ඒ නිවන් අවබෝධ කර ගන්නට අපි කොයිතරම් ඉන් කරත් කොච්චර දන් දුන්නත් මොනතරම් පොණ්‍ය ධර්මයන්ගේ නිවන් වෙලා හිටියත් නිවන් අවබෝධ කර ගන්නට නම් අපිට අත්‍යවශ්‍යම වන ධර්ම කොටසයන් තියෙන අවබෝධ කරගත යුතු. අර බින්දහම් වලින් වෙන්නේ ඒ ධර්මය අවබෝධ කර ගන්න අවශ්‍ය වටපිටාව සකස් වෙන එක. හැබැයි වටපිටාව සකස් වුණාට ඒ ගම්භීර ධර්මයන් අපි හොයන්නේ නැත්නම් පරිශ්‍රණය කරන්නේ නැත්නම් එවයි අර්ථ පරීක්ෂා කරන ජීවිතේ යොදා ගන්න නැත්නම් අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මොනතරම් සශ්‍රීක ශේත්‍රයක් අපිට හම්බ වුණත් අපිට හොඳ කුඹුරක් හම්බ වුණා කියන හිතන්න. වතුර තියෙනවා ඕනෑ තරම් වගා කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ ඒ ශේත්‍රේ කොච්චර හොඳ වුණාද අපි ඒක ඉති වපුරන්න නැත්නම් සුදුසු පරිදි ඒ ගොවිතැන කරන්න නැත්නම් ඒ සශ්‍රීය ලබා ගන්න දැහැ වගේම පින් කරන අපිට අවශ්‍ය වටපිටාව නිවන් දකින්න අවශ්‍ය වටපිටාව කොයි තරම් සැලසුණත් අපි මේ නිවන සඳහා උත්සාහවත් වෙන්නේ නැත්නම් ඒ ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ නැත්නම් අපිට නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කමක් නැහැ. පින්වත්නි හොඳින් මතකයේ තබා ගන්න ඔබම සියලු දෙනාම සංසාරේ පින් කරන නිවන් දකින්න තරම් කුසල් කරගෙන තියෙන අය ඉතාම අතලොස්සක් ඉන්න පුළුවන් නිවන් අවබෝධ කරගන්න බැරි තරම්. හැබැයි නුවණ මෙහෙයවනවා නම් ඔබේ සිහි නුවණ මෙහෙයවනවා නම් ඒ නිවන් දකින්න තරම් පරිසරයක් දැන් ලැබිලා තියෙනවා. තවත් මොනවද මේවත් අපිට ලැබෙන්න තියෙන්නේ? මනුස්ස ජීවිතේ ලැබිලා තියෙනවා නම් සද්ධර්ම ශ්‍රවණය කියනවා නම් අපිට හොඳට බණ දහම් අහගන්න පුළුවන් විදිහට ඉන්ද්‍රිය අංග විකල නැතුව ඒ සම්පත් අපිට ලැබිලා තියෙනවා නම් ශ්‍රණ සම්පත්තිය හිතන්න පුළුවන් මනසක් ලැබිලා තියෙනවා නම් තවත් මොනවද කින්වත් ලැබෙන්න තියෙන්නේ නිවන් දැකලා කියලා. නිසා ඒ අවශ්‍ය හැම දෙයක්ම ලැබිලා තියෙනවා. ලැබිච්ච දේවල් වලින් නියම ප්‍රයෝජනයක් නොගන්න එක තමයි ගොඩක් වෙලාවට එන තියෙන. ඒ නිසා මේ අපිට හම්බ වෙච්ච මේ ෂණය, මේ හම්බ වෙච්ච වටිනා අවස්ථාව, මේ මොහොත අපහැර ගන්න කීයක තමයි බුද්ධිමතුන් වශයෙන් කළ යුතු දෙය. ධර්මසේනාධිපති සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා, උභයේන මිදං මරණමේව නා මරණං පච්ඡාව අපුරේවා. පෙරහරි අසු හරි කො ඉස්සල්ලා මැරෙනවා නැත්නම් පස්සේ මැරෙනවා, ඉස්සල්ලා හරි පස්සේ හරි මරණයට පත් වෙනවාමයි. නා මරණං පච්ඡාව අපුරේවා, නොමැරීමක් නම් නැත්තේ නේ. එනිසා පටිපජ්ජත මා විනස්සත පිළිවෙත් ගන්න, ප්‍රමාදී වෙන්න, මා විනස්සත නිකම් විනාශ වෙලා යන්නට එපා. උන්වහන්සේලා ඒ වචන දේශනා කරන්න ඇත්තේ කොච්චර අර්ථයක් දැනගෙනද කියලා. මේ සංසාරයේ සත්‍යෝ කෙලෙස් වශයෙන් ගිහිල්ලා සිදු කරගන්නා වෙනසීම, ඔවුන්ට අත්වෙන ඉරණම මනවින්ව දනිමින් දකිමින් උන්වහන්සේලා මේක දේශනා කරන්නේ විනාශ වෙන්න එපා කියලා. හරියට පුරුෂ ප්‍රමාණයට වඩා ගැඹුරු ගිනි ගැන දිලිහෙන මහා ගිනි ජාලාවක්, ගිනි වලක් තියනවනම් මේ පැත්තට ළඟරුවේ දනගාගෙන හරි බඩගාගෙන හරි වැටි වැටි ඇවිදින්න හරි මේ පැත්තට යනවනම් මුතේරණ දරුවේ මේක බලන් ඉන්න නුවණැත්තට වැඩි හිටියට කොහොම වැටහෙයිද? දැන් මේ දරුවා මෙහෙම ගියොත් ලොකු අනතුරක් කරගන්නවා කියලා හොඳටම දන්නවා. අන්න ඒ වගේ ආර්ය උත්තමයන් වහන්සේලාට, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට, උන්වහන්සේලාට මේ ලෝක සත්‍ය නිකන් හරියට කිවි සත්‍යය වගේ හරි වැරද්ද දන්නේ නැහැ, යාරිතුම යාරිතුම මග දන්නේ නැහැ, කළ යුත්ත නොකළ යුත්ත දන්නේ නැහැ, කියන්න ඕන දේ නොකියන්න ඕන දේ දන්නේ නැහැ, සිටිය යුත්ත නොසිටිය යුත්ත දන්නේ නැහැ. හරියට පොඩි දරුවෝ වගේ. ඉතින් මේ පොඩි දරුවෝ වගේ මේ පුහුදුන් සත්‍යයෝ අකුසල මාර්ගයේ ගමන් කරලා, කෙලෙස් මග ගමන් කරලා අත් වෙන මහා විනාශය උන්වහන්සේලා දන්නවා, හොඳටම දකිනවා. මෙහෙම ගියොත් මෙන්න වෙනස් වෙනවාමයි කියලා පේනවා. ඒ නිසා තමයි දේශනා කරන්නේ අටිපජ්ජත වාදිනසද පිළිවෙත් පුරන්න විනාශ වෙලා යන්නකෝ කනෝවාම උපජ්ජක. මේ ලැබිච්ච ක්ෂණය, මේ ලැබිච්ච මොහොත රහතන් වහන්සේ දේශනා කරන්නේ නැහැ සරි මහරහතන් වහන්සේ. මේ කාලේ උන්වහන්සේ වදාරන්නේ ක්ෂණයක් කියලා, එක මොහොතක්. කාලේ නැමැති ධර්මයට සාපේක්ෂව බලනකොට මේ අපි අවුරුදු 50 70 මොකන්ද දෙක සැලකිය යුතු ප්‍රමාණයක් නැහැ, මොහොතක් විතරයි. ඒ නිසා වදාරනවා මේ මොහොත ඉක්මවා යන්න දෙන්න එපා, මේ මොහොත ඔබව ඉක්මවා නොයාවා කියලා. අපිට ලැබෙන්න තියෙන හැම සම්පතක්ම දැන් ලැබිලා තියෙනවා නිවන් අවබෝධ කරගන්න. ඉහි පින්වතුන් වල හැටියට ඔයගලට නැත්තේ තාම පැවිද්ද විතරයි. නමුත් පැවිද්ද නැතත් ජීව ඉඳලා ආර්ය භූමියට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. මාර්ගඵල අධිගමයන්ට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නිවනට අවශ්‍ය සියලු සම්පත් ලැබිච්ච වෙලාවේ මේ උත්තරීතරම සම්පතෙන් ප්‍රයෝජන ගන්න තුර ප්‍රමාද වෙනවා නම් ඒ නුවණැත්තන්ට සුදුසු දෙයක් එහෙම නෙමෙයි. තම රුවණින් පිරිච්ච කැමැති කැමැති සම්පතක් ගෙනියන්න කියලා තියෙන මහා මාලිගාවකට ගිහිල්ලා ඒ මාර්ගාවේ තියෙන සියලු රන්රුවන් සම්පත් දැකලා ඒකම දෙයක්වත් ගන්නේ නැතුව නිකන් අඟුරු කැල්ලක් දෙකක් සාක් විදාගෙන ආවොත් එහෙම කොයිතරම් අසරණයි. ඒ වගේ රන්නාකරයක් වගේ තමයි මේ මනුස්ස ජීවිතයත් බුද්ධ ශාසනයත් කියලා කියන්නේ. මේ ලැබිච්ච ක්ෂණය, මේ ලැබිච්ච මොහොත අර රන්නාකරයකටවත් සමාන කරන්න බෑ. ඒ තරම් සම්පත්තියක් ලැබිච්ච වෙලාවේ අපි ඒ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජනය ගන්න නැතුව නිකන් අඟුරු කැලි අරන් ගෙනා වගේ ස්වල්ප මාත්‍රයකින් අපි සීමාවට පත් වුණා. පච්චරණ අවස්ථාව මගහරවා ගැනීමක්ද? අනේ නිසා පිටවත් මේ ලැබිලා තියෙන මොහොත, මේ ක්ෂණයේ වටිනාකම හොඳින්ම තේරුම් අරගෙන අප්‍රමාදීවම කාලය ගත කරන්න, විශේෂයෙන් මේ ධර්මය අවබෝධ කරගෙන ඔබගේ චිත්ත සංතානයම් දමනය කර ගැනීම සඳහා මොන දේ හැදුවත් වැඩක් නැහැ. පින්වත් අපිට හිත හදා ගන්න බැරි නම් ඔබලම් බලන්න, ඔයගලගේ ජීවිතවල ඔය ඉගෙන කියාගත්තා, ගෙවල් දොරවල් හදාගත්තා, ජීවත් වෙන්න පුළුවන් කොහොම හරි, සැප සම්පත් කොහොම හරි හොයාගෙන තියෙනවා ජීවත් වෙන්න පුළුවන් ප්‍රමාණයකට හරි. මේ මොනවා තිබුණත් බලන්න අපේ අපේට පුළුවන් අපේ ජීවිතේ නවත්ව ගන්න. අසුරු සැනකට නවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. වේගෙන් ජරා මරණ කරා ගහගෙන යනවා. ජීවන හැම මොහොතක්ම අපිව ජරා මරණයන් කරා ඩක්කගෙන යනවා. මොකක්ද තියෙන්නේ අපි ලබාගත් සම්පත් වල තියෙන සාරවත්කම? මොකක්ද ඒකේ තියෙන මහා සාරවත්කම? ඒ නිසා පංචකාමයන්ට කියනවා ලුහු සම්පත් කියලා, ලඝු සම්පත්. ඊටාම දුර්වල දේවල්, ඊටාම පරිත්තයි. මේ කාම භූමිය ගැන ධර්මයේ සඳහන් වෙන්නේ පරිත්ත භූමියක් හැටියට. පරිත්ත කියලා කියන්නේ ඊටාමත්ම ස්වල්පයි කියන එක. මහා සාගරයක් එක්ක ඊටාම කුඩා පොල් කටුවක තියෙන ලුණු වතුර ටිකක් සංසන්දනය කරොත් අපි පොල් කටුවේ තියෙන ලුණු වතුර ටිකට කියන්න පුළුවන් පරිත්තයි, ඊටාම ස්වල්පයයි. මොකද මේ මහා සාගරයට සාපේක්ෂව බලනකොට ඒක එහෙමයි. මේ සංසාර ස්වභාවයක තුන් භූමියත් එක්ක නිර්වාණයක සංසන්දනය කරලා බලනකොට අපි පින්වතුන් මේ ලෝකෙට කියන හිතාගෙන ඉන්න දේවල් තියෙනවා නේද? මේවට දේශනා කරන්නේ පරිත්ත ධර්මයන්. ඊටාම ස්වල්පයක්, සුළුතරයක් විතරයි, පොඩ්ඩක්. සැලකිය නොහැකි තරම් ස්වල්පයක්. ඒ පරිත්ත ධර්මයන් ඉතා ස්වල්පයක් වූ පංචකාමය විතර බලන්න වැටහෙන ස්වල්පයක් කියලාද මහත් කියලාද? මේ ප්‍රතංජන කමට, පුදුන් කමට ස්වල්ප වූ දේම මහත් කොට වැටහෙනවා. ඒ සැබවින්ම මහත් වූ නිසා නෙමෙයි, සැබවින්ම වඩාත් උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ නිසා නෙමෙයි, පුදුන් කමට වැහිලා තියෙන නිසා, අඥානකමින් වැහිලා තියෙන නිසා, නොදන්නාකම නිසා. ඒ නිසා ස්වල්ප වූ පස්කම් සෝයන් වෙනුවෙන්, ස්වල්ප වූ පරිත්ත වූ මේ කාම භූමිය වෙනුවෙන් අපේ වටිනාම කාලය ගෙවල් දානවා නම් ඒක සුදුසු විදිහ නෑ. ඒ නිසා මොන දේ තිබුණත් මේ සියල්ලටම වඩා අපේ ප්‍රමුඛතාවයේ ජීවිතේ කොහොමද අපි මේ සංසාරයෙන් එතරවන්නේ, මේ ධර්මය කොහොමද අවබෝධ කරගන්නේ කියලා. පොඩ්ඩක් ජීවිතය ගැන හිතලා බලන්න. පොඩි පිටුතුන් තමයි ජීවත් වෙනකොට පුංචි කාලේ ඉඳලා ඉගෙන කියාගෙන, රැකී රක්ෂා කරගෙන, අවහගා වෙලා, ගෙවල් දොරවල් හදාගෙන, විදෙස් ගත වෙලා මේ සියල්ලම ඕගලම් කරන්නේ ඇයි? දුකක් නැතුව සැනසෙල්ලෙන් ඉන්න කියලා. දන්නවා එහෙම නොකළොත් දුක් විඳින්න වෙනවා. ඒ නිසා කොහොම හරි සැනසෙල්ලෙන් ඉන්න කියලා මේ හැම දෙයක්ම කරන්නේ. හැබැයි ඒ මාර්ගය අපි සැනසෙන්න පුළුවන් කියලා හිතාගෙන යන මාර්ගයෙන් සදාතනිකව සැනසෙච්ච එකම කෙනෙක්වත් අපි තුන් කාලයෙන්වත් දකින්නේ නැහැ. අතීතේ දන්නා අතීතයක් පරීක්ෂා කරලා බැලුවත් මේ යන මාර්ගයේ, මේ කෙලෙස් මාර්ගයෙන් කියලා සැනසෙච්ච කෙනෙක් හොයාගන්න ඇත්තේ නැහැ. වර්තමානයේ මොන තරම් ධනයෙන්, බලයෙන් ආදි ජීවිත ගත කළත් පිරිච්ච මිනිස්සු නැහැ. තවත් පුළුවන් ද හොයන්න? තව කොහොමද බලය වැඩි කරගන්නේ? තවත් කොහොමද සල්ලි හොයන්නේ? ඉන්න තැනින් සැනසෙන්න බෑ. ඉන්න තැනින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. තව ඕනේ, තව ඕනේ, තවත් හොයාගන්න ඕනේ. අපි මුතුන් තමන්ගේම සිත පරීක්ෂා කර කර බලන්න. දැන් අද ඔය ඇත්තන් ජීවත් වෙන තැන බැලුවොත් මේ රටේ දුගී දුප්පත් කෙනෙක් ඔගලන්ගේ ජීවිතය ගැන සංසන්දනය කරලා බැලුවොත් ඉතින් ඒ අයට ඔතෙන්ට යන්න පුළුවන් නම් ජීවිතේ දිනාගත්තා කියලා. නමුත් සැබවින්ම බලන්න ඔබලගේ ජීවිත තුළ ඒ දේවල් ලැබිලා පරිපූර්ණ බවක් තියෙනවද කියලා. දැන් හරි ඔක්කොම සම්පූර්ණයි කියලා එහෙම නැහැ. හැමදාම තව හොයන්න ඕන, තව ගන්න ඕන, තව එකතු කරන්න ඕන, තව වැඩි කර ගන්න ඕන. මේ අතෘප්තිකර බව, නොපිරෙනකම, මේ ස්වභාවය තමයි ජීවිතවල තියෙන කතාව. ඒ නිසා අර සැනසිල්ල හොයන අය, සදාතනික සැනසිල්ලක් හොයන අයට වැදගත් වෙන්නේ මේ පංචකාම වූ, නැත්තම් මේ නිසරු මගේ ගමන් කරලා නිසරු වූ ඵලයක්ම ලබා ගන්න එක නෙමෙයි. වඩාත් සාරවත් වූ මඟ කුමක්ද කියලා බලලා සදාතනිකවම දුක නැති කරගන්න පුළුවන් මඟ මොකක්ද? ඒ හැමදාකම දුකෙන් නිදහස් වෙන, කිසි කලක නූපදින, අර අපි කතා කරන්නේ දුක මතු නූපදින පරිදි කටයුතු කරයි කියන. අන්න ඒ වගේ සහ මුලින්ම දුක නැති කරපු සදාතනික සැනසිල්ලක් ලබා ගන්න මඟ මොකක්ද කියලා හොයලා අන්න ඒ මඟ ගමන් කිරීමයි කළ යුතුම කාර්යය. ඉතින් අද ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි ඒ නිවන් මඟ හොයාගන්නේ, කොහොමද අපි නිවන් මඟ පැහැදිලි කරගන්නේ, අපි ඒ නිවන් මඟ අවබෝධ කරගන්න ඕන පැතිකඩවල මොනවද, කොහොමද අපි මොන කරුණද හොයාගන්නට ඕන, ඒ සම්බන්ධයෙන් තමයි අද මේ පැහැදිලි කිරීම දේශනාව සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර පාඨයක් අද මාතෘකාව වශයෙන් තිබුණේ ජානතෝහං භික්කවේ පස්සතෝ ආසවානං ඛයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ. දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රව ක්ෂය වෙනවාය කියලා මම දේශනා කරනවා, නොදන්න කෙනාට නොදකින කෙනාට ඒ ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනාව ආරම්භ කරන්නේ කියන්නේ දන්න කෙනාට දකින කෙනාට නම් ආශ්‍රව දුරු වෙන්නේ. ඒ කියන්නේ අපි දන්නේ නැති දෙයක් අපේ ආශ්‍රව දුරු වෙලා නැහැ කියලා කියන්නේ. එහෙනම් මේ තාක් අපි ඒ දේ හරියට දැනගෙන නැහැ, ඒ දේ හරියට දැකලා නැහැ. ඒ නොදන්න හින්දා නොදකින හින්දා තමයි තාමත් ආශ්‍රව ක්ෂය වෙලා නැති. දැනගත්තොත් දැක්කොත් ඒ ආශ්‍රව ක්ෂය කරගන්න පුළුවන්කම තියෙනවා. මොකක් දන්න කොමක් දන්න කොමක් දකින කෙනාටද ඒ ආශ්‍රව ක්ෂය වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපසත්තංගමෝ. මේ රූපයයි මේ රූපයට හේතුවයි මේ රූපේ නැතිවීමයි. මෙහෙම දන්න කෙනාට තමයි ආශ්‍රව ධර්ම දුරු වෙන්නේ. මේ වේදනාව මේ වේදනා සමුදය මේ වේදනාවගේ දුරු වීම කියලා. එහි අර්ථය හරියටම දන්න දකින කෙනාට තමයි ආශ්‍රව දුරු වෙන්නේ. සංඥාව සංඛාරේ විඥානයේ පිළිබඳවත් එහෙමයි. ඒකට සැකවින් ගත්තම අපි කිටි කරලා ගත්තම මේ ස්කන්ධ පංචකය මේ ස්කන්ධ පංචකයට හේතුව මේ ස්කන්ධ පංචකය නිරුද්ධ වීම. මෙන්න මේ විදිහට පංච උපාදාන ස්කන්ධයේ පංච උපාදාන ස්කන්ධය එහි හට ගැනීමත් නැතිවීමත් හරියට අවබෝධ කරගත්තොත් තමයි අපිට මේ කියන කාමාසව භවාසව දිඨාසව අවිජ්ජාසව කියන ආශ්‍රව ධර්ම දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ආශ්‍රව ගැන යම් අවබෝධයක් ඇති කරගෙනම අපි ඉදිරියට යන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. මොකද අපි ආශ්‍රව ක්ෂය කරගන්නට නම් දැන් මේ ආශ්‍රව ක්ෂය කරන්නේ නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිවන් අවබෝධ කරගන්නට ආශ්‍රව ක්ෂය කරගත යුතු නම් ඒ ක්ෂය කළ යුතු ආශ්‍රව කුමක්දයි අපි හරියටම වටහාගෙන තියෙන්නට ඕන කල්ලතුව. මොකද නැති කරන්න ඕන මොකක්ද කියලා දැන් නැත්තම් මොකද නැති කරන්නේ. එනිසා ක්ෂය කළ යුතු ඒ ආශ්‍රව කුමක්ද කියලා අපි හොඳට බලන්න ඕන. ඒක වචන වලින් විතරක් නෙමෙයි අපේ ජීවිත තුළ ඇත්තටම මේක යෙදෙන්නේ කොහොමද, කොහොමද මේක හිතත් එක්ක යෙදිලා තියෙන්නේ, අන්නේ විදිහට අපි වටහා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. දැන් කාමාශ්‍රව කාම ආශ්‍රවය කාමාශ්‍රව කියලා කියන්නේ අපිට තියෙන කාමය පිළිබඳව බොහෝ කාලයක් සිට පැවත එන පුරුවක්. දැන් ඔබට ප්‍රිය වූ මනාප වූ මනවඩන්නා වූ රූපයක් දකිනකොටම ඒකට කැමැත්තක් ඇති වෙනව නේද? ඒකට ආස හිතන ගතියක් ඇති වෙනවා, හුරුවක් තියෙනවා. අන්නව නෙමෙයි මේ කියන්නේ. ඒකට වැදෙන්න පුළුවන් කමක් තියෙනවා. බොහෝ කාලයක් තිස්සේහි මේ ආරම්මණයන්ට බැඳිලා තියෙන හුරුව, කාම වශයෙන් බැඳිලා තියෙන හුරුව නිසා අර දේවල් දකිනකොටම ඒ හුරුව ඉදිරිපත් වෙනවා. ඒක තමයි වෙන්නේ. එහෙම නැතුව ක්‍රියා ස්වභාවයෙන් යුක්ත මනවඩන දෙයක් දැක්කම අපේ හිතේ තණ්හාව ඇති වෙන්න ඕන කියලා වෙන නියාමයක් නැත්තේ නේ. මේකට තණ්හා කරන්න ඕන, මේකට තණ්හාව ඇති විය යුතුයි කියලා එහෙම නියාමයක් නැහැ. බොහෝ කාලයක් තිස්සේ තියෙන ඇසුරක් තියෙනවා. එහෙම හුරුවක් තියෙනවා. ඒ හුරුව නිසා, ඒ ඇසුර නිසා අර ප්‍රිය ස්වභාවයෙන් යුක්ත දේවල් දකිනකොට මම හුරුව ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ඒ අනුව චේතනා වශයෙන් අපි කල්පනා කරමින් ගිහිල්ලා අරමුණු කිරීම වශයෙන් ගිහිල්ලා අන්න තෘෂ්ණාව හොඳට පෝෂණය කරගන්න. ඒ තෘෂ්ණාව පෝෂණය කරගන්නවා කියලා කියන්නේ අපි ඊළඟට සංසාරයට අවශ්‍ය වටපිටාව හොඳට දැන් ලෑස්ති කරගත්තා කියන එක. එතකොට මෙන්න මේ ආශ්‍රව ධර්මය, මේ කාම ආශ්‍රවය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගන්න නැතුව ඒ කාම ආශ්‍රවය අපිට දුරු කරන්න බැහැ. මේ කාම ආශ්‍රව කියලා කියන්නේ මම මුලින් සඳහන් කළා වගේ මේ රූපාදී ආරම්මණයන්, මේ පංචකාම නිශ්චිත දේවල් වලට හිතේ ඇති වෙන බොහෝ කාලයක් තිස්සේ හුරු කරපු ගතියක් තියෙන බැඳෙන ගතියක්. අන්නේ ස්වභාවය. දැන් බලන්න ඔය පින්තුන්ට තමන්ගේ දරුවා කියන්නේ නැත්නම් තමන්ගේ අම්මා තාත්තා සහෝදරේ ගියදොර ඒ දේවල් දකිනකොටම ඒ අය දකිනකොටම ඉතින් අර කැමැති ගතිය ඉදිරියපත් කරනව නේද? ඒ මේ මගේ පුතා, මගේ දුව, මගේ අම්මා, මේ මගේ ගෙදර කියලා හිතෙන් එන ගතියක් තියෙන බොහෝ කාලයක් ඉඳන් ඇසුරු කරපු. මෙන්න මේ ගතියක් එක තමයි අපි ඊළඟට තෘෂ්ණා වශයෙන් ගිහිල්ලා මේ භවයේ ප්‍රමාද වෙන්නේ. මෙන්න මේ කෙලෙස් ආශ්‍රය කියන එක, කෙලෙස් ඇසුර කියන එක අපිට ක්ෂය කරන්න පුළුවන් දෙයක්. ඒක ගෙවා දාන්න පුළුවන් දෙයක්. ඒක නැති කරන දාන්න පුළුවන් දෙයක්. ඒ නිසා තමයි පින්වත් ඔබ සියලු දෙනාම වන්දනාමාන කරලා ප්‍රාර්ථනාවක් කරන්නේ ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චති කියන මේ කුසල් ආශ්‍රව ක්ෂය කරගන්න හේතු වේවා කියන. ඒ මොකද ඒ ආශ්‍රව ක්ෂය කරන්න පුළුවන්, ගෙවා දාන්න පුළුවන් නිසා. හැබැයි මතක තබා ගන්න ඒ ආශ්‍රව දුරු කරන්නට නම් අපිට අවශ්‍ය විශේෂ දැක්මක් තියෙනවා. දැනගත යුතු, දැක්ක යුතු ධර්ම කොටාශයක් තියෙනවා. ඒ එක තමයි මේ ආශ්‍රව ධර්ම දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් කෙනෙකුට පුළුවන් පින්වත් මේ දැන් සමතකමට හනක් විතරක් වඩලා අපි හිතමු විපස්සනාවක් නැතුව යම්කිසි සමතකමට හනක් වඩනවා. ඒ සමතකමට හන දීර්ඝ කාලයක් භාවිත කිරීමත් එක්ක අර කෙලෙස් ආශ්‍රව යටපත් කරන්න පුළුවන්. එතකොට මේ රූපාදී ආරම්මණයන් දැක්කට එක පාටම අර වැඩිච්ච ගතිය එන්නේ නැහැ. හැබැයි ඒ යටපත් කරාට, සමතේකින් යටපත් කළ දැම්මට විපස්සනාවෙන් සමුච්ඡේද වශයෙන්ම දුරු කරලා දාපු නැති නිසා ආපහු උපදිනවා. ආපහු මේ භවයෙම හොයාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි කල්ප 84,000ක් හිතන්නකෝ. කල්ප 84,000ක් කිව්වම මොන කාල පරිච්ඡේදයක්ද? නේම සංඥා නාසඤ්ඤාතල ඒ බ්‍රහ්ම ලෝකයේ ආවිෂය කල්ප 84,000ක් එච්චර කාලයක් එතන හිටියත් ආපහු යාවි ක්ෂය වෙනකොට අර කෙලෙස් ආශ්‍රව ධර්මයන් ඒ කර්මානුරූප නැවත උපදිනු, අර යටපත් වෙච්ච ආශ්‍රව ධර්ම නැවත මතුවෙනවා. ඉතින් හිතන්නකෝ ස්වල්ප මාත්‍ර චිත්ත සමාධියකින් මේ කෙලෙස් යටපත් වුණා නම් නැත්නම් මම රැවටෙනවා, දැන් මම මාර්ගඵලයන්ටපත් වුණා, හරි තමයි කියලා හිතන්නේ. කල්ප 84,000ක් පිටුතර මේ කෙලෙස් යට කරගෙන ඉඳලා කෙලෙස් සිටිවිල්ලක්වත් නැතුව මේ කල්ප 84,000 මිහිටි මේ කාමාදී අරමුණු කිසිවක් නැහැ. එහෙම ඉඳලා ආපහු මේ කෙලෙස් සිටිවිලි මතුවෙනවා නම් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය නොකළ නිසා මේක යටපත් කිරීමෙන් විතරක් සෑහීමක් නැහැ කියන එක ඔබට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි යටපත් කරමින් සමුච්ඡේද වශයෙන්ම දුරු කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් අර සමත විපස්සනා ගැන කතා කරනකොට සමතය ගැන කියන්නේ කොහොමද? මේ සිහියෙන් හරියට මේ ගොයම් කපනවා වගේ මේ උපමාවෙන් පෙන්නන්නේ. වම් අතින් ගොයම් මිටි අල්ල ගන්නවා, දකුණු අතෙන් දෑකැත් අරගෙන දකුණු අතින් ගොයම් පිටිය කපලා දානවා. අන්න එහෙම තමයි මේ කෙලෙස් කපා දාන හැටි මේ බණ භාවනා කරන හැටි පෙන්වන්නේ. අර වම් අතින් ගොයම් පිටිය අල්ලගත්තා වගේ සමතයෙන් සිහියෙන් අරමුණ අල්ල ගන්න පුළුවන්. වෙනදට ඒ අරමුණ අල්ල ගන්න බෑ. ඒක විධික්‍රම වශයෙන් ගිහිල්ලා කාය වචී දුෂ්චරිතයන්ටත් යොමු වෙලා ඉවරයි වෙනදට. හැබැයි සිහි නුවණින් ඉන්න කෙනාට ඒ කෙලෙස් සිතිවිල්ල අල්ල ගන්න පුළුවන්. කියන්නේ සිහි ඔහුගේ නුවණට හසු වෙනවා. හැබැයි නුවණට හසු වුණාට සිහියට හසු වුණාට ඒක අර ගොයම් මිටිය කපලා දානවා වගේ ඒ කෙලෙස් අරමුණ මතු නූපදින විදිහට කපා කොටා දැම්මේ නැත්තම් ඒක ප්‍රහාණය කරන්නේ නැත්තම් නැවතත් ඒ ක්ලේශය උපදිනවා. ඒ නිසා තමයි මේ ආශ්‍රව ධර්ම ක්ෂය කර ගැනීම සඳහා සිහියත් නුවණත් දෙකම භාවිත කරමින් යන්න වෙන්නේ. එහෙම නැතුව ස්වල්ප මාත්‍ර වූ සමතයකින් විතරක් ඒක කරන්න පුළුවන්කමක් නැහැ. එතකොට මේ ආශ්‍රව ධර්මයේ මේ කාම ආශ්‍රව අපි මේ පංචකාමයන් පිට ඉන්නකොට මේ ආශ්‍රව ධර්මයෙන් තමයි බහුල වශයෙන් අපි මේ ඇසුරු කර කර ඉන්නේ. ඊළඟ භව ආශ්‍රව භවයට තියෙන බැඳීම කාම භවයට බැඳෙනවා වගේම තමයි රූප භව අරූප භව වලට සත්‍ය බැඳෙනවා. දික්ඛාසරයක් තියෙනවා. බොහෝ කාලයක් ඉස්සේ ඒ කෙලෙස් ඇසුරු කරපු දෘෂ්ටීන් ඇසුරු කරපු ගතියක් තියෙනවා. එනිසා ඒ දික්තියම තමයි ඉස්සරහට එන්නේ. දැන් අපිට ඉමතුන්ට මේ ලෝකය අරමුණු කරන්න මේ වටපිටාව අරමුණු කරනකොට මේව දේවල් තියෙනවා කියන අදහසක් තියෙනවානේ. මේකට කියනවා ශාස්වතේ කියලා. ඇති බවකින් හම්බ වෙනවා, තියෙනවා කියලා හම්බ වෙනවා ලෝකෙ. මේ තියෙනවා කියලා හම්බ වෙනකොට ඔබ වටහා ගන්න මේ ඇත්තටම ඇත්තා වූ දෙයක් අපිට හම්බ වෙනව නෙමෙයි. ඒ දික්ටි ආශ්‍රවයේ භෞතික අපිට මේ ස්කන්ධ වශයෙන් හම්බෙන ස්කන්ධයන්හි රූපරිද්ද දන්නේ නැතිකම නිසා යතහ භූත ලක්ෂණේ දන්නේ නැතිකම නිසා බොහෝ කාලයක් මුළුල්ලේ ඇසුරු කරපු දික්ටි ආශ්‍රවය තමයි මේ ඉදිරිපත් වෙන්නේ. දික්ටි ආශ්‍රවය එන්නේ. එතකොට අපිට පේනවා මේ ලෝකෙ මේ විදිහටම තියෙනවා, මේ ඔක්කොම තියෙනවා වගේ තමයි හසු වෙන්නේ. හැබැයි නුවණින් විමර්ශනය කරගෙන යපු කෙනාට හම් වෙනවා මේ තියෙන්නේ නාම රූප දෙකක් නේද. යතහ භූත වශයෙන් ගත්තම භූතේ කියන එකේ ස්වභාවය ඇත්ත ඇති හැටි ගත්තම සත්ව පුද්ගල ආත්මනවන බුදු ස්කන්ධ ධර්මයන් ඉපදෙ නිරුද්ධ වෙනවා නේද කියලා හසු වෙන නුවණින් බලනවා නම් ඒ ඇත්ත නොදන්නා කම නිසා හටගත් දෘෂ්ටීන් ආශ්‍රව වශයෙන් ඇවිල්ලා තමයි දැන් අපිට මේක ඇත්තම කතාවක් වෙලා තියෙන්නේ. එවගේම අවිද්‍යාව නොදන්නාකම බොහෝ කාලයක් තිස්සේ ඇසුරු කරලා තියෙනවා. මෝඩකමම මෝහයම ඇසුරු කරලා තියෙන නිසා දැන් අපිට මෝහයම ඇත්ත වෙලා තියෙනවා. අපි කොච්චර අසරණද කියලා බලන්න කිව්වා. අපි දන්නවා කියලා හිතන් හිටියට දන්නේ මොකද්ද කියලා බලන්න. මෝහයෙන් වැහිච්ච ලෝකය ඇත්ත වෙලා ඒ ලෝකය පිළිබඳව අපිට දැන් ගවේෂණය කළා. අපි ගොඩක් දේවල් දන්නවා කියලා අපිට පේනවා. මෙච්චරක් ඉගෙනගෙන තියෙනවා, මේ වගේ ඉහළ තැනක ඉන්නවා, මේ වගේ පරීක්ෂණ පවත්වනවා, එහෙම හිතනවා. හැබැයි අර අවිද්‍යාවෙන් මෙහිච්ච ලෝකයේ තුලම තමයි මේ සියල්ල කරන්නේ. මේ මිනිස්සයා කියන නැත්නම් මේ සත්වයා කියන මේ රැවටීමක් එක්ක යන මේ සිද්ධියේ මුල ගන්න පීමක් මුල ටිකක් නොසලකා බලන්න. මේකේ මූල ක්ලේශය මොකද්ද? අවිද්‍යාව සහ භව තණ්හාව, නොදන්නාකම සහ බැඳීමක්. එතකොට බැඳෙනවා මොකක් නිසාද? නොදන්නාකම නිසා. එතකොට ඒ නොදන්නාකමට ඒක නැවත පවත්වාගෙන යනකල් බැඳීම හේතු වෙනවා. ඒ බැඳීමට නොදන්නාකම හේතු වෙනවා. දැන් ඇත්ත නොදන්නාකම හින්දා භූතය වශයෙන් නොදන්නාකම හින්දා යතහ භූත తত্ত্বය යතහ භූත తত্ত্বය වශයෙන් නොදන්නා අවිද්‍යාව නිසා තමයි අපිට මේ ගේදොර ඉඩකඩම් හම්බෙලා බැඳෙන්න දේවල් හම්බ වෙලා තියෙන්නේ. තුන් භවය අපිට හම්බ වෙන්නේ. දැන් ඒ භව තණ්හාවෙන් යුක්ත වුණාම ඒකට බැඳිලා ඉන්නකොට ඒ බැඳිච්ච අරමුණටම අපි නැවිලා ඉන්න හින්දා ඒකටම නම්න වෙලා ඒකටම බැසගෙන ඉන්න හින්දා දැන් ඇත්ත පේන්නේ. මොකද අරමුණ තියෙන මේ ටික ගන්නෙ කොහොමද? මේක පවත්වගෙන යන්නේ කොහොමද? ඒක තමයි අරමුණ තියෙන්නේ. ඒ අරමුණෙන්ම ඉන්න හින්දා බැඳීමෙන්ම ඉන්න හින්දා ඇත්ත හොයන්න හිතෙන්නේ නැහැ. ඒකට හිත යොමු වෙන්නේ නැහැ. ඇත්ත නොදකින හින්දා ආපහු බැඳෙනවා. ඕන වුන්ට ප්‍රතිවිදී. අවිද්‍යාව භව තණ්හාවටත් භව තණ්හාව අවිද්‍යාවටත් ඕන වුන්ට ප්‍රතිවිදී. මේ ප්‍රඥාවක් තියෙනවා. එතකොට මේ අපිට සත්‍යය කියලා හම්බ වෙන්නේ මෙන්න මේ කතාව. අවිද්‍යාව සහ භව තණ්හාව කියන එක ඕන වුන්ට ප්‍රතිවිදී තියෙන ධර්මය තමයි අපිට සත්‍යය කියලා හම්බ වෙන්නේ. එතකොට හිතන්න අපි මිනිස්සයා කියලා මේ ධර්මයෙන් තොරව මම කියන්නේ බුද්ධ ධර්මයෙන් තොරව අපි මිනිස්සු අපි මෙච්චරක් දන්නවා කියලා හිතාගෙන හිටියොත් හිටියට අවිද්‍යාවෙන්ම යුක්ත ලෝකයේ තුල තමයි අපි යමක් දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ වර්ධවා ගත්ත ලෝකයේ තුල අපි යමක් දැනගෙන තියෙනවා. ඒක අවිද්‍යාවෙම තව එක ඇත්තකට විතරයි අපි ධර්මයෙන් කියලා තියෙන්නේ. අරිට පින්වත් එක පිස්සන් කොටුවේ ලොක්ක වගේ තමයි. පිස්සන් කොටුවේ ඕන නම් ලොක්ක වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ප්‍රකෘති ලෝකයේ යා ලොක්කෙක් නෙමෙයිනේ. ඒ වගේ ප්‍රකෘතිය අවබෝධ කරගත්ත ඒ මෝහයෙන් නිදහස් වෙච්ච ඇත්ත ඇති හැටි ඇත්ත හැටි ඇති හැටි වශයෙන් අවබෝධ කරගත්ත ආර්ය භූමියට සාපේක්ෂව බලනකොට මේ සාමාන්‍ය ලෝකයා පිස්සන් කොටුවක තමයි ඉන්නේ. ඒ පිස්සන්කොටුව ඉතින් ඉන්නවා ලොක්කොත් ඉන්නවා පාලකයෝ ඉන්නවා ආදරවන්තයෝ ඉන්න හැමෝම ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ ඒ තියෙන හැම දෙයක්ම පිස්සන්කොටුවට විතරයි. අර ආර්ය භූමියට කිට්ටු වෙන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේ මේ ප්‍රත්‍ඥකමත් එක්ක ප්‍රත්‍ඥේ උම්මත්තකයෝ වගේනේ. ඒ උම්මත්තක කම නිසා නොදන්නා කමින් නිර්මාණය කරගත්ත ලෝකයක් තුල කෙලස් ලෝකයක් තුල කෙනෙක් හද වෙනවා, කෙනෙක් ආදරය කරනවා, කෙනෙක් බිස්නස් කරනවා, තව කෙනෙක් රස්සාවල් කරනවා, විවිධ දේවල් කොච්චර සංකීර්ණ ලෝකයක්ද. හැබැයි මුලට ගිහින් බලනකොට නොදන්නා කමත් බැඳීමක් කියන කාරණාවත් එක තමයි මේ ප්‍රවෘත්තිය එකගත්ම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ අවිද්‍යාවෙන් භවතණ්හාවෙන් බැඳිලා යන මේ ගමන තුල ඒ ගමන තුල එහි සාරයක් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. නිසරු කමක්ම මිසක් බොල් බවක්ම මිසක් හිස් වූ බවක් රික්ත බවක් තුච්ච බවක්ම මිසක් ප්‍රතිඵල වශයෙන් දුක් වූම බවක් මිසක් සදාතනික සැනසෙල්ලක් උත්තරීතර බවක් අවබෝධාත්මක බවක් ඒවෙන් ලබන්න පුළුවන් කමක් නැහැ. යන්නේ ඉඳා මේ කාම භව දිට්ටි අවිජ්ජා කියන මෙන්න මේ ධර්මයන් නිරන්තරයෙන්ම ආශ්‍රය කරලා අනන්ත කාලයක් තිස්සේ හුරු කරලා කරලා තියෙන ගතිය තමයි අද අපිට මේ ඉදිරිපත් වෙන්නේ. අන්න ඒ ගතියම තමයි අපි නැවත නැවත මේ පෝෂණය කරන්න. අපි නොදන්නා කමම ආපහු පෝෂණය කරගන්න. ඉතින් හැමෝම ඒ අවිද්‍යාවෙන් යුක්තව ජීවත් වෙන නිසා එකම රැල්ලක් හැටියට හැමෝටම යන්න පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නත් නැහැ. මොකද හැමෝටම මේක එක වගේ පේන නිසා ඔක්කොම ඒ රැල්ලෙම තමයි ගහගෙන යන්නේ. මේකෙන් නිදහස් වෙච්ච උත්තරයක් තමයි කොහෙද හිටියේ ඇත්ත මොකක්ද කියලා වටහා ගන්න පුළුවන්කම තියෙන්නේ. මහකස්සප මහරහතන් වහන්සේ දවසක් දා ලෝකේ දිහා වහන්සේ බලවදාරනකොට වහන්සේ දකිනවා මේ සත්‍යෝ මරනවා උපදිනවා හරියට අබමල් හැලෙනවා වගේ මව් කුසකට සිය දහස් ගණන් උපදින්න හදනවා සමහර චුත වෙලා යනවා. ඒ ඒක උන්වහන්සේ මේ සත්‍යෝ මරන උපදින හැටි බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් හරියට මේ මහා සැඩ වතුරකට සැඩ පහරකට හසු වෙලා ගමම හොදගෙන යනකොට කන්දක් උඩ ඉඳන් නිරුපද්‍රිතව ඒ පල්ලෙහා බලන කෙනෙක් වගේ ඒ ගමම මිලිස්ස හොදගෙන යනවා පේනවා. බේර ගන්න බෑ. කන්ද කුඩේනම් බලාගෙන ඉන්නකොට කොයිතරම් සංවේගයක් ඇති වෙයි. අනේ මේ සත්‍ය වෙනසනවා නේද කියලා. මහකාසප හාමුදුරුවෝ ලෝකෙ දිහා බලා වදාරේ අන්නේ වගේ. ඒ හින්දා මේ ගමන මේ කෙලෙස් ආශ්‍රවයන්ගෙන් යුක්ත මේ ගමන නිමා කරගන්නට දැනටත් අපි පරක්කු වැඩි. හැබැයි අද ඉඳන්වත් මේක පටන් ගන්නවා නම් තමයි වඩාත්ම වැදගත් වෙන්නේ නුවණැත්තන් විසින් කළ යුතුම වෙන්නේ. දැන් අපි අර කතා කරපු කාම භව අවිද්‍යා කියන දිට්ඨි කියන මෙන්න මේ ආශ්‍රව ධර්ම ඒවා අපි තේරුම් ගන්න වටහා දෙන අපි බලන්නට ඕන මේ ආශ්‍රව ධර්ම හටගත්තේ ඇයි? කුමන හේතුවක් නිසාද මේ ආශ්‍රව ධර්ම හටගන්නේ? ඒ හේතුව හරියට හොයලා ඒ හේතුව දුරු කළොත් තමයි අපිට ආශ්‍රවක්ෂය ඥානය කියන තමයි ආශ්‍රවක්ෂය කරලා ඒ උත්තරීතර අරහත්වය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි අර මුලින්ම මාතෘකා කරපු ඥානතෝහම් වික්කවේ පස්සතෝ කියපු කාරණාව දන්නහුට දක්නහුට ආශ්‍රවක්ෂය වෙනවා කියපු කාරණාව විදිහට ගලපලා ගන්න. නොදන්න කම තියෙන කම්ම තමයි හැමදාම ආශ්‍රව ධර්ම හටගෙන තියෙන්නේ. ඒ නිසා කියනවා ආශ්‍රව වලට හේතුව අවිද්‍යාව කියලා. දන්නේ නැති කම, දකින්නේ නැති කමම තමයි ආශ්‍රව වලට හේතුව. දැනගත්තොත්, දැක්කොත් ආශ්‍රව ක්ෂය වෙනවා. මොකද ඒ හේතුව නැති වෙනකොට ඒක දුර වෙලා යනවා. දැන් අපි බලමු කොහොමද අපි දැනගත යුත්තේ, කොහොමද අපි දැක්ක යුත්තේ කියලා. මේ ධර්මදේශනාව අහන පින්වතුන් බොහෝ කාලයක් මන අහපු ගැඹුරු දහම් අහපු පින්වතුනුත් ඇති. ඒ වගේම ගැඹුරු දහම් ගැන විශේෂයෙන් අධ්‍යයනය නොකළ පින්වතුනුත් ඇති. ඒ නිසා පොදුවේ ඒ සියලු දෙනාටම ගැළපෙන විදිහටයි සරලව හැබැයි ඔබට අවශ්‍ය ප්‍රමාණයට මේ විස්තර විවරණ ටික සිද්ධ කරන්නේ. දැන් බලන්න කුමක් දන්න කෙනාටද කුමක් දකින කෙනාටද ආශ්‍රව දුරු කරන්න පුළුවන්? ස්කන්ධ ස්කන්ධ වශයෙන් දන්න කෙනාට. අපි ඒක බලමු අපේ ප්‍රායෝගික ජීවිතයෙන් අපි කොහොමද තේරුම් අරගන්නේ කියලා. අපි ඇහ පරිහරණය කරනකොට, අපි කන පරිහරණය කරනකොට, නාසය, දිව, ශරීරය, මනස අපි මේ ජීවත් වෙනවා කියලා ඉන්ද්‍රිය හයනේ පරිහරණය කරමින් ඉන්නේ. ඔය ඉන්ද්‍රියෙන් හයව හයෙන් තොරව අපි තව ජීවත් වෙනවා කියලා එකක් කරන්නේ නැහැනේ. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය පරිහරණය කරනකොට තමයි මේ ස්කන්ධ ධර්මයන් අපි ආශ්‍රය වෙන්නේ. ඒ කියන්නේ සත්‍ය ජීවත් වෙනවා කියලා කියන තැන තියෙන ස්කන්ධ ධර්ම ටික. අපි ඇහෙන් රූපයක් බලනවා කියන තැන තියෙන ස්කන්ධ ධර්මයන් හට ගැනීම. කනින් සද්දයක් අහන තැනත් එහෙමයි. එතකොට අපි ඇහෙන් රූපයක් බලන සිද්ධිය ගත්තොත් ඒ ඇහෙන් බලන රූපය සහ ඇහැ කියන එක, බාහිර රූපය සහ ඇහැ කියන එක අන්න රූපස්කන්ධයට වැටෙනවා. ඒක තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. ඒ රූපස්කන්ධය ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකක්ද? ඒක ඇත්ත මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතන උපාදාය රූපං. දැන් අපි මේ ඇහැ කන දිව නාසය ශරීරය පරිහරණය කරමින් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ඇසුරු කරනවා කියන තැන පවතින යථා භූත තත්වය ඇත්ත ඇති හැටියම බැලුවොත් ඒක ඇත්ත තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ සහ වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාය රූප ටික මේක තමයි ඇත්ත தත්ත්වය. භූතය ඒකයි. යතහ භූත தත්ත්වය යථාර්ථය ඒකයි. එතකොට යතහ භූතය එහෙම වුණාට ඇත්ත ඇති හැටිය එහෙම වුණාට අපිට කවදාකවත් ඒ ඇත්ත පේන්නේ නැහැ. නුවණින් විමසලාම බැලුවොත් මිසක් කවමදාකවත් අපිට ඒ ඇත්ත පේන්නේ නැහැ. දැන් ඔබ එහෙන් කොච්චර රූප බලනවද? කලින් කොච්චර ශබ්ද අහනවද? මේ මේ ජීවිතේ විතරක් නෙමෙයි අපි මේ අනන්ත සංසාරයක් තිස්සේ මේ ඇහැ කන දිව නාසයෙන් රූප බල බල ශබ්ද අහ ආවත් කොච්චර මේවා ඇසුරු කරත් අපිට ඇත්ත පේන්නේ නැහැ නේ. එහෙන් බලනකොටත් අපිට ඒ බලන රූපය ඇත්ත වෙහිලා. ඔබ කනින් සද්ද අහනකොටත් ඒක යථාභූතය අපට වෙහිලා තියෙනවා. ඔබ නාසයෙන් ගඳ සුවඳ ලබනකොටත් ඒක විඳිනකොටත් ඒක ඇත්ත ඔබට වෙහිලා නැහැ. දැන් බලන්න සංසාරයක් තිස්සේ අනන්ත කාලයක් තිස්සේ ඉන්ද්‍රිය පරිහරණය කරන රූප පරිහරණය කරන ශබ්ද පරිහරණය කරන ඒව ආශ්‍රය කළත් හැමදාකම අපිට ඇත්ත වෙහිලා යනවා. ආර්ය ශ්‍රාවකයා නුවණින් මෙනෙහි කරලම තමයි ඒ ඇත්ත අවබෝධ කරගන්නේ. මේ ඇහෙන් කොච්චර බලලත් කනෙන් කොච්චර අහලවත් නිකන් නම් මේ යන විදිහට සාමාන්‍ය යන විදිහට කියලා ඇත්ත කවදාවත් වැටහෙන්නේ නැහැ. ඒ නිසා ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුව නුවණින් විමසීමට ලැබෙනවා. ඔහු රූපේ ඇත්ත බලනවා. මේ ශබ්දේ ඇත්ත බලනවා. ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ ඇත්ත නුවණින් විමසලා බලනවා. එහෙම බලනකොට පේනවා හුදු අනාත්ම වූම අටවි ආපෝ තේජෝ වායෝ සහ වර්ණ ගන්ධ රසෝජා කියන රූප ධර්ම ටිකක් නේද? ඒ රූප ධර්මයන් අනාත්ම වූම ධර්මයන් නේද? අනාත්මයි කියලා කිව්වේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොරයි. සත්වයේ නොවන්නා වූම රූප. සත්වයකු ගේද නොවන රූප. ඒ රූප සත්වයකුත් නෙමේ, සත්වයකු ගේද නෙමේ. ඒ ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් සත්වයකුත් නෙමේ, සත්වයකු ගේත් නෙමේ, පුද්ගලයකුත් නෙමේ, පුද්ගලයකු ගේත් නෙමේ. එහෙම සත්වයක පුද්ගලයකගේ වෙන්න පුළුවන් කමක්වත් එහි ඇත්තේ නැහැ. ඒක තමයි ඒ ස්කන්ධ ධර්මයන්ගෙ තියෙන යථාභූත ලක්ෂණය. ඒ වගේ අනාත්ම වූම යථාභූත තත්වයක් යථාර්ථයක් තියෙන තැනක් උහුදුන් ඇසට පේන්නේ සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, නිවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සංඛ්‍යා සහිත ඇළදොල ගංගා ඉරහද තියෙන මෙහෙම ලෝකයක් තියෙනවා කියලා තමයි ප්‍රත්‍යක්ෂ නැහැට හම්බ වෙන්නේ. දැන් මේ බණ ටික අහගෙන ඉන්න ඔබට ස්ක්‍රීන් එක දිහා බලනකොටත් හිතෙන්නේ හාමුදුරුවෝ බණ කියනවා කියලානේ. මම මෙතන ඉන්නවා, මම බණ අහනවා කියන හැඟීමක් මේ තියෙන්නේ. අනිත් අය බණ අහගෙන ඉන්නවා කියන හැඟීමක් තියෙන්නේ. බලන්න මේ හැම තැනකදීම අපිට ඇත්ත ඇති හැටි වෙහිලා තියෙනවා. අපි පුරුදු කරපු ගති ලක්ෂණ, අපේ හුරුව කෙරෙස් ආශ්‍රව ටික අපිට හැම වෙලාවකම ඉස්සරහට ඇවිල්ලා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ආශ්‍රවෙන් තමයි හැමදාම ඇත්ත වෙහෙන්නේ. ඒකට නොනැති ආර්ය ශ්‍රාවකයා රූපේ විමසනවා, රූපේ මනවින් විමසනවා, නැවත නැවත විමසනවා. පින්වත්නි, ඔබට මම විශේෂයෙන්ම මතක් කරන්නේ මේ ධර්ම හුදු විමසීමකින් නතර වන්නට එපා. අරූපය කියන්නේ තියෙන සතර මහා ධාතුනේ, පට ව්‍යාපෝ තේජෝ වායුනේ. එහෙම ස්වල්ප මාත්‍රයකින් නතර වෙන්නට එපා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නොසිතන පුද්ගලයාට කවදාකවත් දියුණුවක් නැහැ. නිරන්තරයෙන් දේශනා කරන තථාගතයන් වහන්සේ යෝනිසෝ මනසිකාරේ නුවණින් මෙනෙහි කරන්න, නුවණින් මෙනෙහි කරන්න, විමසන්න, හිතන්න. නැවත නැවත රූපේ ඇත්ත හිතනකොට තමයි එහි ඇත්ත වඩාත්ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දැන් අද ඔබ මේ රූපේ යථාභූත තත්ත්වය විමසනකොට ඔබට එහි ඇත්ත වැටහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔබේ තියෙන කෙලෙස් වට්ටමානුව ඔබට යම් ප්‍රමාණයක් වැහෙනවා. ඔබේ තියෙන ඒකාග්‍රතාවයේ සිහියේ ප්‍රමාණය අනුව, නුවණේ ප්‍රමාණය අනුව යම් ප්‍රමාණයක් වැටහෙනවා. හැබැයි හෙටත් ඔබ හිතනකොට, අනිද්දාත් හිතනකොට, මේක දිගින් දිගටම භාවිත කරගෙන යනකොට පෙර අවබෝධ කරගත්ත මට්ටමට වඩා ඉතාමත්ම ගැඹුරින්, ඉතාමත්ම සියුම්ම තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන විදිහට එය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ දක්වා විමසිය යුතුමයි. හරියට රූපය කියන එක මහා භූත සහ උපාදාය රූප කියන එක අටැඹුලක්සේ ඔබට වැටහෙන්න ඕන. අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ ඔබට වැටහෙන්නට ඕන. අතේ නෙල්ලි ගෙඩියක් තිබ්බොත් අපිට ඕක ගැන සැකයක් නැහැනේ. මේක නෙල්ලි ගෙඩියක් කියලා ඕන පැත්තකට හරවලා බලා ගන්න පුළුවන්. අත්ඇඹුලක්සේ ඔබට වැටහුණු කවදක හරි රූපය කියන එක සතර මහා ධාතු සහ උපාදාය රූපයන් කියලා අන්නේ දාට ඔබ ඇත්ත හොඳින්ම දන්නවා. ඇත්ත හොඳින්ම දකිනවා. ඒ ඇත්ත දන්නකොට දකිනකොට ඔබට ඔබේ අර ආශ්‍රව ධර්ම ක්ෂය වෙනවා. ඒවා ගෙවි යනවා. රූපේ වගේම වේදනාවක් විමසන බලන්න. පින්වත්නි මේ සත්‍යයන්ගේ කෙලෙස් ආශ්‍රව පතිතවන තැන් තියෙනවා. ඒ කෙලෙස් ආශ්‍රව ඒ ස්ථානයන්ට පතිත කරමින් තමයි මේ කෙලෙස් ධර්මයන් පවත්වාගෙන මේ සංසාර ප්‍රවෘත්තිය තියෙන්නේ. ඒ කෙලෙස් ධර්මයන් ඒවට පතිත නොවෙන්න ඕන නිසා තමයි බුදුහාමුදුරේ හැම තැනක් ගැනම දේශනා කරන්නේ. දැන් අපි රූපේ ආශ්‍රය කරගෙන අපි කෙලෙස් පවත්වාගෙන යනවා. ඒ වගේම වේදනාව ආශ්‍රය කරගෙන අපි මේ දිප්තියින් මේ කෙලෙස් ධර්මයන් පවත්වාගෙන යනවා. දැන් මගේ වේදනාව මට කැක්කුමයි මට වේදනාවක් කියලා මගේ සැපය. මේ වේදනාව පුද්ගලයෙක් වශයෙන් හඟිනවා. පුද්ගලයෙක් කියන අදහස තියෙනවා. ඒ වේදනාව ඔබේ කියන හැඟීම තියෙනවා. ඔබයි මිදින්න කියලා හැඟීමක් තියෙනවා. ඒ නිසා තමයි වේදනාවෙන් බැඳිලා වේදනාවට තෘෂ්ණා කරමින් නැත්තම් විලාට නොකළ යුතු දේවල් වලට පවා මේ සත්‍යය පෙළඹෙන්නේ. ඒ වේදනාවට බැඳිච්ච සත්‍යයෝ හරියට පැණි හැලියට ඇඹලයෝ වගේ වේදනාවට තෘෂ්ණා කරමින් මේ ලෝකයේම හොයාගෙන ලෝකයේම පීර පීර යනවා. ඊට පස්සේ ගිහිල්ලා පණිහැලියට වැටෙන වගේකින් ගැලවෙන්න බැරුව ඉන්නවා. සංසාරයට මැරිලා සසරම දැසගෙන ඉන්නවා. නිදීමක් දකින්න බැරි. ඒ නිසා රූපය ඇත්ත දැක්කා වගේම අර කෙලෙස් පතිතවන කෙලෙස් පිහිටන්නට හේතු වන වේදනාවෙත් අපි අන්න මෙනෙහි කළ යුතු වෙනවා. පින්වත් යම් කිසි දවසක ඔබට මේ වේදනාව ඔබ නෙමෙයි. වේදනාව පුද්ගලයෙක් නෙමෙයි. වේදනාව මම නෙමෙයි. වේදනාව මගේත් නෙමෙයි. මගේ ආත්මයද නෙමෙයි. හුදු ස්පර්ශය ඇති කල්හි පෙර නොතිබීම ඉපදිලා ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වන ධර්මතාවයක් නේද කියලා ඔබට වැටහුණොත් ඔබලන්ට තේරෙයි. සත්‍යෙකුත් නොවන සත්‍යෙකු ගේද නොවන වේදනා මාත්‍රයක්. මම නොවන මගේද නොවන වේදනා මාත්‍රයක්. ස්වල්පයක් නේද කියලා වැටහි. අන්න වේදනාවට ඔබ එතකොට ඔබ මමත්වයෙන් ගන්න හදන්නේ. ඒක ඇත්ත දකින්න නිසා. සංඥාවක් දකින ඔබ හඳුනා ගන්නකම ආරම්මණයෙන් හඳුනනකම ඔබට පේන බව කියලා කියන්නේ. මේ ඉස්සරහා බලනකොට ඔබට මෙන්න මේ ආකාරග්‍රහණයක් තියෙනවා. ඒකට කියනවා සංඥාව කියලා. වර්ණ වශයෙන්, හැඩතල වශයෙන්, දිග පුළුල් වශයෙන්, දුර ඈත වශයෙන් මේ හඳුනා ගන්නා කම. ඒ ආකාරග්‍රහණය. ඒක හිතන්නේ පුද්ගලයෙක් කියලා. මට තමයි මේ ඔක්කොම මේ විදිහට පේන්නේ කියලා හිතන්නේ. නෑ. ඒක ඇත්ත තත්ත්වේ තමයි ස්පර්ශයේ ඇති කල්ලේ ඉපද නිරුද්ධ ඉපදලා ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වන චෛතසික මාත්‍රයක් විතරයි. පෙර නොතිබීම ඉපද ඉතිරි නැතුවම නිරුද්ධ වන සංඥා මාත්‍රයක් චෛතසික මාත්‍රයක් විතරයි. ඒ සංඥා වගේම සංකප්පයත් උන් දකින්න. චේතනාව සංකාර ස්කන්ධය යම් මේ චෛතසිකමේ කල්පනා කරන ගතියක් තියෙනවා නම් හිතේ කතා කරන ගතියක් තියෙන කල්පනා කර කර යන ගතියක් ඉතින් අපි මේ තේරුම් අරගන්න මේ චේතනාව ඒ සංස්කාර ස්කන්ධයට අයත් ධර්ම මේ සංස්කාරය මේ චේතනාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වන ධර්මයන් ඒ සංස්කාරයන්ද අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි උන්ට නුවණින් අවබෝධ කරගන්න එතකොට ඔය ඔයගලන්ට හිතෙන්නේ මේ මම මේ කල්පනා කර කර හිටියේ කියලා හිතනවා නේද? අන්න ඒක ඇති දුර වෙනවා. මම කල්පනා කර කර ඉන්නවා මට මෙහෙම හිතනවා. අන්න ඒක දුර වෙනවා. ඉදිරියේ දකින්නකොට මා මේ ඉන්නේ පුතා මේ තියෙන අපේ ගෙදර කියලා හිතනකොටම ඔබට අහු වෙනවා මේ චේතනාව මේ සංස්කාරය ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වන ධර්මයක් අනාත්ම ඌම ධර්මයක් කියලා වැටහෙනවා. විඥානයක් වටහා ගන්නවා විදිහට. දැනගන්නවා කියන කම හිත කියන ධර්මය. නාමයත් රූපයත් ප්‍රත්‍යයෙන් දැනගන්නවා කියන ධර්මයක් හටගන්නවා. චිත්තය කියන ස්වභාවයක්. ඒ හටගත් චිත්තය ඒ නාම රූප නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ විදිහට ආර්ය ශ්‍රාවකයා දකිනවා ස්කන්ධ පංචකයම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අනාත්මෝම හේතු නිසා හට ගන්නවා. අනාත්මෝ හේතු නිසාම හට ගන්න ඵල ධර්මයන්. අනාත්ම හේතුකින් හටගත්ත ඵලයක් වලින් නම් ආත්ම වන්නද කියලා ඒ ආර්ය ශ්‍රාවකයා වටහා ගන්නවා. මෙන්න මේ විදිහට ස්කන්ධයන්ගේ භූතය යතහ භූත తත්වය භූ පරිද්ද ඇත්ත ඇති හැටි තේරුම් අරගත්තම හට වැටෙනවා. එහෙනම් බාහිරෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන තුලින් සත්‍ය දකින්න පුළුවන් කමක් නැහැ නේද? එහෙනම් බොරුවක් නේද? රැවටීමක් නේද මේ තියෙන්නේ කියලා නුවණට හසු වෙනවා. එයාට නුවණට පේනවා ඇත්ත නොදන්නා කම නිසා භූතය භූතේ වශයෙන් නොදන්නා අවිද්‍යාව නිසා සත්වයේ පුද්ගලයේ දෙයක් ගයක් දොරක් ඉඩකඩමක් වාහනයක් ආදී වශයෙන් හටගත්ත වැරදි අදහස් ටිකක් තියෙනවා. වැරදි අදහස් ටිකක්. දැන් ඕනම දෙයක් ගැන පින්වත් අපිට වරදවා හිතන්න පුළුවන්නේ නේද? ඒ වරදවා හිතුවයි කියන එක ඇත්ත නෙමෙයිනේ. අන්න ඒ වගේ භූතය භූතේ වශයෙන් යතහ භූත ආකාරයෙන් නොදැන ඒ නොදන්නා අවිද්‍යාව නිසා හටගත්ත වැරදි අදහස් තියෙනවා අපිට. ඒ වැරදි අදහස්ම නිරන්තරයෙන් සේවනය කරලා කරලා ඒක පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා දැන්. ඒ පුරුද්ද කොච්චර දියුණු වෙලාද කියනවා නම් ඇත්ත කවදාකවත් නොපෙනෙන මට්ටමටම ඒ වැරදි පුරුද්ද දියුණු වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔබ ඇස් දල්වා රූපේ දිහා බලනකොටම ඇත්ත වැහිලා ඔබේ මනසේ තියෙන කෙලෙස් ටිකම ප්‍රකට වෙන්නේ. ඉස්සරහා බලනකොට මොකලට ගියක් කියලා හිතනවා නිසා යථා භූතේ පේන්නේ නැහැ. බලන්නේ වැරදි අසුර කොච්චර දියුණු වෙලාද කියලා. ඒ වැරදි අසුරත් එක්ක තෘෂ්ණාවක් තියෙනවා. කාම ආශ්‍රවය කියනකොට ඒකනේ බැඳීමනේ. කාම භවයේ පිළිබඳව බැඳීමක් තියෙනවා. ඒ බැඳීම ඉලස් වශයෙන් දැන් ඇවිල්ලා පුරුවක් වෙලා තියෙනවා. බලන්න කොච්චර වරදකද ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා නොනති ආර්ය ශ්‍රාවකය බලනවා. බාහිර රූපාලම්බන හම්බ වෙනකොට නොනින් වටහා ගන්නවා. එහෙනම් මේ වරදකට වැටෙන්නයි යන්නේ. යථා භූතේ මේකයි කියලා නොනින් දකිනවා. ඉතින් අරමුණු වෙනකොට ගෙදර දොර යානම හරිඩ කඩන් දූ දරුවෝ කියලා අරමුණු වෙනකොටම හම්බ වෙනවා නෝනින් දකිනවා ආ මේ කෙලෙස් ආශ්‍රවය මේ තමන්ගෙම කෙලෙස් සිතිවිලි ටික වරදවාගත්ත හැඟීම් ටික වැරදි අදහස් ටික මේ වැරදි අදහස් වලට ස්කන්ධ පංචකයේ අයිතියක් දිය නොහැකිය නේද කියලා ඔහු වටහා ගන්නවා. තමන්ගේ වැරදි අදහස් වලට අයිති තැනක් බාහිරේ නැහැ නේද කියලා වටහා ගන්නවා. එයා දකින්නවා ඒ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා භූතය භූතේ වශයෙන් දෘෂ්ටිය දෘෂ්ටිය වශයෙන් ඒ දිට්ඨිය වස්තු වශයෙන් ගන්නෙ නෑ. ආර්ය ශ්‍රාවකයා වස්තුව දිට්ඨිය හැටියට ගන්නෙත් නෑ. දිට්ඨිය අනිකක් වස්තු අනිකක් කියලා දැකලා දිට්ඨියින්ගේ ප්‍රහාණය සඳහා මාර්ගය වඩනවා. ඒ මාර්ගයේ වැඩිමත් එක්ක දිට්ඨි ප්‍රහාණය සිද්ධ වෙනවා. එනිසා ජානතෝහම් භික්කවේ පස්සතෝ ආසවනං කයං වදාමිනෝ අජානතෝන අපස්සතෝ කියලා වදාලේ. දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රව දුරු වෙන්නේ කියලා. අපිට යතහ භූතේ වශයෙන් වැරදිච්ච දන කොතනද කියලා හරියට වටහාගෙන ඒ වරදෙන් යතහ භූතේ දිහා බලන්නේ නැතුව වැරදි හැඟීමෙන් යතහ භූතේ දිහා බලන්නේ නැතුව සම්මාදිට්ඨියෙන් සම්‍යක් සංකල්පයෙන් යුක්තව මේ මාර්ගයේ වඩන්න කියලා ඒ භාවිතන වාසිය වදාරන්නේ. එතකොට මේ කෙලෙස් ඇසුර මේ වැරදි ඇසුර දුරු කරගන්නට පුළුවන් කියලා. ඒ සඳහා ඔබ සීල දානම අප්‍රමාදීව උත්සාහයෙන් කටයුතු කරන්නට ඕන. ඉතින් මම හිතන්නේ දැන් අපි ඔයගොල්ලන්ගේ ගිලන්පස වෙලා වෙන්නට ඕන. අපි ගිලන්පස වෙලාවෙන් පස්සේ ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා, යම් යම් ගැටලු තියෙනවා නම් විමසන්නට, අපි සාකච්ඡා කරලා ඊට පැහැදිලි කරගන්න බලමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සම්මාන